গারু হার্ষিয়া ডিসিলভা আদি তোমা
কোত্র রাতি না জামে
around 10 minutes
10 minutes
yeah
no it was increased now to 14
you had 12
yeah and then I got two more
no it's reduced again honorable member please be
thank you garu sabhapathyumane ada apita katha karanna tiyenne me mena me rajya moolya tattya pilibanda vaarthawa sambandhayen namuth ada boho dena katha kare me avuruddata තියෙන එක ගැන කතා කරන්න ඕනේ කතා කරේ පරණ දේවල් ගැන ජේ ආර් ජයවර්ධන මහත්තයා කතා කරා ඊට පස්සේ යහපාල නාණ්ඩුවේ දේවල් කතා කරා නමුත් කතා කළ යුතු දේ ගැන කතා කරේ නැහැ මම කැමති කතා කළ යුතු දේ ගැන කතා කරන්න ඒක තමයි මූලික කාරණාව රාජ්‍ය මූල්‍ය අද රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය මොකක්ද මම මේ දැන් මහ බැංකුවෙන් ලබාගත් වාර්තාව අනුව 2021 ජනවාරි ඉඳලා ජූලි මාසෙ වෙනකන් රජයේ මුළු ආදායම රුපියල් බිලියන 798ක් පමණයි. හරි. කෝටි 79,800ක්. වියදම රුපියල් බිලියන 1015ක්. එමන් නැත්තම් කෝටි 1,01,500ක්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි කොරෝනා අවුරුද්ද පැත්තකින් තියමුකෝ 2009 ජනවාරි ජූලි වෙනකොට තිබුණ පරතරය බිලියන 522යි. ඒ කියන්නේ එදාට වඩා අද මේ මාස 8ට අයවැය පරතරය වැඩි වෙලා තියෙනවා 194කින්. 194කින්. ඒකයි මේ වාර්තාවේ කතා කරන්න ඕන. ඒකයි මේකේ දක්වලා දෙන්නේ. ඒක විසඳන්නේ කොහොමද කියන එක තමයි අද අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ. නමුත් අවාසනාවකට කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් කතා කරේ නැහැ. එතකොට මේකේ තියෙනවා කොහොමද මේ පරතරය පියවුවේ? ණය අරගෙන තියෙනවා විදේශීය වශයෙන්, ණය අරගෙන තියෙනවා දේශීය වශයෙන්, මුදල් අච්චු ගහලා තියෙනවා මේ මාස මේ පරතරය 1,01,500ක් වෙන පරතරය පියවන්න රුපියල් කෝටි 54,900ක්. මේක බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ තියෙනවා. ඒත් එක්කම අපි කල්පනා කරන්න ඕනේ හරි මේ ලොකු ඝන සාමාන්‍ය මිනිසුන්ට මේක කොහොමද දැනෙන්නේ? අතවසෙම්ම ගියාණ්ඩුවේ ණයගත්තේ ඔය ගැන කතා කරා. ඔව් ගියාණ්ඩුව යම් කිසි ණය ප්‍රමාණයක් අරන් තියෙනවා. රුපියල් බිලියන 5400ක් මාස 60කට. හැබැයි මේ ආණ්ඩුව මේ ආණ්ඩුව අරගෙන තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වෙච්ච දවසේ ඉඳලා ජූලි මාසෙ විතරක් වෙනකන් රුපියල් බිලියන 3750ක්. ඒ කියන්නේ අර මාස 60ට ගත්ත 5400 දැන් කිට්ටු කරලා තියෙනවා මාස 18ට. ඒ කියන්නේ එක පුද්ගලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී නායබර රුපියල් 1,87,500කින් වැඩි කරලා තියෙනවා. හතර දෙනෙක්ගේ පවුලකට මේ රජය මාස 18කදී ණය රුපියල් 7,50,000ක් වැඩි කරලා තියෙනවා. එහෙමනම් දැන් ආණ්ඩුව මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? එතකොට මේක තමයි එක කාරණයක්. මේ වාර්තාවේ තියෙන අනිත් කාරණාව තමයි ඒකට එකක් ඊට කියන්න කලින් දැන් මේ ආදායම අඩු වෙලා තියෙනක ගැන නොයෙකුත් කතා කරනවානේ. අපි කවුරුත් දන්නවා 2019 නොවැම්බර් මාසේ අර ලබා දීපු බදු සහන හරහා ඒ ගජමිතුරන්ට ලොකු වාසියක් ලැබුණා. ජනතාව බලාපොරොත්තු වෙච්ච බඩු මිල අඩුවීමක් සිද්ධ වුණේ නැහැ. කිසිසේත්ම බඩු මිල වැඩි වෙලා තියෙනවා. මම ඒක ගැන මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. කවුරුත් දන්නවා. නමුත් කොරෝනා එකෙන් යම් කිසි බලපෑමක් තිබුණා. ඒක අපි සද්භාවයෙන් පිළිගන්නවා. හැබැයි එකතු කරපු නැති බදු කොච්චර තියෙනවද? දැන් මම කැමති ගරු තිස්ස විතාන මහත්මයා සභාගත කරපු මේ කෝපා වාර්තාවේ තියෙනවා ගරු සභාපතිතුමනි මේ කැසිනෝ තියෙනවනේ ලංකාවේ. මේ කැසිනෝ වලින් මේ රුපියල් බිලියන 2.66ක් එකතු කරලා නැහැ කියලා තිස්ස විතරණ මහත්තයා කෝපයක කියලා දිනවා. රුපියල් කෝටි 267. එතකොට මේ අසරණ මිනිහාගේ මේ කිරිපිටි එකේ දැන් ඔන්න අද ඉඳලා වැඩි වෙනවා. අසරණ මිනිහාගේ ගෑස් එක ඔන්න හෙට අනිදා අද ඉඳලා හෙට අනිදා වැඩි වෙයි. ඇයි සභාපතිතුමා මේ කෝටිපතියෝ තියෙන කැසිනෝ වල රුපියල් කෝටි 267ක් එකතු කරගත්තේ නැහැ කියලා මේ අවුරුද්දට තිස්ස විතරණ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ කියනකොට ඒ ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැත්තේ. හරි, එතකොට ඒක කතාව. මේක තියෙන අනිද්දේ තමයි, මේ අනිද්දේ තමයි විදේශ ණය සහ සංචිත පිළිබඳ ප්‍රශ්න. දැන් මම පාර්ලිමේන්තුවේ පළවෙනි පාර මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න, මොකද කිසිම නිවුස් ඇලර්ට් එකක් ගියේ නැහැ. මේක ඊයේ තමයි වාර්තා වුණේ. අපේ රටේ තියෙන සංචිත ප්‍රමාණය ඊයේ වාර්තා කරා. සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට ඩොලර් බිලියන 2.58 වෙනකන් සී ග්‍රේන් 128කින් කලින් මාසයට සාපේක්ෂව පල්ලෙහාට වැටලා තියෙනවා. අපිට තියෙන්නේ විදේශ ඒ මුළු වත්කම්, එහෙම නැත්නම් විදේශ මූල්‍ය වත්කම් තියෙන්නේ. මේක අහගන්න ඔබතුමා, අගෝස්තු මාසෙ තිබ්බා ඩොලර් මිලියන 2954ක්, සැප්තැම්බර් මාස වෙනකොට තියෙන්නේ ඩොලර් බිලියන 206ක්, 132ක පහත වැටීමක්. මේක මහ බැංකුවේ අද වාර්තා කරලා තියෙනවා. දැන් මේ ඩොලර් අර්බුදය පිළිබඳව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ගිය කට්ටියට බැන බැන ඉඳලා වැඩක් නැහැ. මං අහගෙනයි මේ කට්ටිය එනකොට කියනවා අපිට විවේචන ඕනේ නැහැ, අපි කරන්නේ ධනාත්මක මේ රට ඉස්සරහට ගෙනියන්න අපේ ක්‍රියාමාර්ගය මේ අනුගමනය කරනවා කියලා. ප්‍රශ්න තියෙන්නේ මේ සිකුරාදා නිකුත් කරපු මහ බැංකුවේ වාර්තාව, ඒක සම්බන්ධ වෙනවා රාජ්‍ය මූල්‍ය මේ වාර්තාවට. ඒක තියෙනවා ගරු සභාපතිතුමනි, මේ තියෙන්නේ එන මාස 12 අපිට ගෙවන්න තියෙන ඩොලර් ණය ප්‍රමාණය විතරක් ඩොලර් බිලියන සමාවෙන්න ඩොලර් මිලියන 7,242. අතේ තියෙන්නේ ඩොලර් මිලියන 2,581, ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 7,247. මේවටයි මිනිස්සු පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. ඒක ගැනයි මෙතන සාකච්ඡා වෙන්නේ. නැතුව මේ වෙන වෙන බහුබූත ගැන නෙමෙයි. දැන් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මොවුන්ගේ උපක්‍රමය. අපි අහගෙනයි උදේ ගම්මන්පිල මහත්මයා කිව්වා, නෑ නෑ අපි තැන් තැන් වලින් ණය ගන්නවා. බංගලාදේශයෙන් ගත්තා, වෙන වෙන තැන් වලින් ගත්තා. කැබිනට් එකේ අනුමැතිය ලැබුණා කියලා ඉතාමත්ම පැහැදිලිව රමේෂ් පතිරණ අපේ හිතමිත්‍ර අපි කවුරුත් ගරු කරන වැදගත් ඇමතුමා කිව්වා ඩොලර් බිලියන 2,5ක් ගන්නවා කියලා කොන්සෙප්ට් ග්ලෝබල් කියන ආයතනයකින්. අර ණය ගෙවන්න මම පෙන්නුවානේ, අතේ තියෙන 2,5 ගෙවන්න ඕනේ 7,5ක්, 2,5ක ණයක් ගන්නවා කියලා. කොහෙන්ද ගන්නෙ? කොන්සෙප්ට් ග්ලෝබල්. මම හොයලා බැලුවා ගරු කතානායකතුමනි, සභාපතිතුමනි, ඒක නේක මේ රාජගිරිය පැත්තේ තියෙන පොඩි ගෑ බෝඩ් එකක්වත් නැහැ. මම ගියා බලන්න. කෙනඩ් ඩිලා මොට් කියලා මිනිස්සෙක් ඉන්නේ. කෙනඩ් ඩිලා මොට් කියන මිනිස්සයා ගැන හොයලා බැලුවා. කිසිම කම්පැනි එක කිසිම තනතුරක් දරන පුද්ගලයෙක් නෙමෙයි. එයා මේ බර්ගර් යුනියන් එක මොකද්ද තනතුරක් විතරයි තියෙන්නේ. හැබැයි කැබිනට් සංදේශයේ තියෙනවා එයාට කොමිස් එකක් දෙනවා කියලා ඩොලර් මිලියන 175ක්, 107ක්. ඒකේ තව පැහැදිලි කිරීමක් හැටියට කියනවා අපිට ඩොලර් මේ බිලියන 2,5ක් ගත්තහම ඒකෙන් 93% අපිට ලැබෙන්නේ, 107ක් මේ මිනිස්සුන්ට දෙනවා කියලා. ඊට පස්සේ අපිට කිව්වා අපි මුදල් ගේනවා කියලා ඔමානෙන් ඩොලර් බිලියන 3.6ක්. ඔමානෙන් කිව්වලු එහෙම නෑ දෙන්න බෑ. මොකද්ද ඔයගොල්ලෝ අපිට දෙන මේ ගර මේ මෝගේජ් එක මොකද්ද? මොකද උගස් තියන්නේ? ඒගොල්ලෝ කියලා තියෙනවා අර මන්නාර මේ තෙල් නිධියේ කොටසක් උගස් තියන්න ඕනේ කියලා. මොකද්ද?
2 minutes.
Right. ඉතින් ඒ නිසා මේගොල්ලෝ කොච්චර කිව්වත් මේගොල්ලන්ට පැහැදිලි දර්ශනයක් තියෙනවා කියලා අපි නම් දැක්කේ ගොන්නු දෙන්නේ බැඳපු කරත්තයක් වගේ. අද රංජිත් බණ්ඩාර මේ අපේ බැසිල් ඇමතුමාගේ විශේෂ මොකද්ද උපදේශකතුමා නව ලිබරල් වාදය ගැන කොච්චර නම් දේවල් කිව්වද, මිල පාලනය කරන එක කරන්නේ නැහැ කිව්වා, ගැසට් ඔක්කොම අයින් කර ගන්නවා කිව්වා, කිරිපිට මිලේ හැට ගැට කරන්න දෙයක් නැහැයි කිව්වා, සහල් මිලේ ගැසට් එක අයින් කරයි කිව්වා, උපරිම මිලවල් මීට පස්සේ දාන්න නැහැයි කිව්වා. නව ලිබරල් වාදය ගැන එතුමා කොච්චර කතා කිව්වද කියනවා, මම කැන්ටිමේ කෑම කකා ඉනකොට පුටුවෙන් වැටුණා. හරි, කතිපයාධිකාරියට සම්පූර්ණම අවස්ථාව දෙන බවක් තමයි එතුමා කිව්වේ. හරි, කුඩා මෝල් හිමියෝ ගැන කතා කරලා වැඩක් නෑ, මේ වෙලාවේ මට කතා කරන්න වෙලාවක් නෑ. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් දේවල් තමයි කතා කරේ අපේ වීරසුමන වීරසිංහ මහත්මයා සහ සංජීව ඉදිරිමාන්න මහත්මයා සහ කාංචන විජේසේකර මහත්මයා නොයෙකුත් දේවල් කිව්වා. ඔවුන් කියන්න ගිය මොකද්ද, මේ රජය සම්පූර්ණයෙන්ම මැදිහත් වෙන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ නව ලිබරල් වාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ අවසානයේ කතා කරපු අපේ මන්ත්‍රීතුමා මේ අපිට පැහැදිලි කරන්න උත්සාහ කරා. ඔවුන්ට පැහැදිලි මාර්ගයක් තියෙනවා, ඒ මාර්ගය යනවා කියලා. හැබැයි අපිට පේන විදිහට නම් කිසිම පැහැදිලි මාර්ගයක් නැහැ. යන්නේ කොහෙද කියලා මේ කවුරුත් දන්නේ නැහැ.
Honorable member, time's up. I've given you a minute more.
හරි, එතකොට රජය ඇත්ත වශයෙන්ම මැදිහත් වෙන්න ඕනේ යම් කිසි විදියකට. මේ වෙළඳ පොලේ තරඟකාරීත්වයක් ගෙනල්ලා ඒ හරහා මිල පාලනය කරත්, එතකොට ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා බලන ලසන්ත මේ ඇමතිතුමා මේ ජනතාවට ජනතාවගෙන් සමාව ඉල්ලලායියේ. මේ බලන්න, we apologize for the inconvenience caused to the consumers කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා අපි උත්සාහ කරා මිල පාලනය කරගන්න, නමුත් අපේ ආර්ථික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා, අපිට මේ දේ කරගන්න බැරි වුණා කියලා. ඉතින් ගරු සභාපතිතුමනි, මේ තියෙන කාලෙත් එක්ක දේවල් ගොඩක් කියන්න තිබ්බට හැකියාවක් නැහැ. නමුත් මම එකක් කියන්නම්. මම ගරු කරන අපේ තරුණ වැඩ බලන මුදල් ඇමතිතුමන, රාජ්‍ය මුදල් ඇමතිතුමා, එතුමා උත්සාහ කරන්න ඕනේ ඉදිරියේදී කුමක් ඔබලා කළ යුතුද කියන එක. හරි, කොහොමද මේ ප්‍රශ්නට විසඳුම් හොයන්නේ? කොහොමද මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ?
Time's up.
හරි, I'm stopping in 30 seconds.
2 extra minutes.
Right. කොහොමද මේ ණය විකුණා? මේක විකුණලා විතරක් මේ දේ කරන්න බෑ කියන එක කියමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ශ්‍රීහාන් සේනසිංහ ඇමතිතුමා.
ගරු මූලස්නාරුවට මන්ත්‍රීතුමනි, අද වර්ෂ මැද මූල්‍ය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ විශේෂයෙන්ම හිටපු ඇමතිවරයෙක් හැටියට හර්ෂද සිල්වා ඇමතිතුමාට පස්සේ කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මම හිතන්නේ හර්ෂද සිල්වා ඇමතිතුමා සතුටු වෙනවා ඇති අවංකවම, ඔවුන්ගේ ආණ්ඩුව තියෙන කාලේ මේ සමස්ත ලෝක ආර්ථිකය තුළ කිසිම අර්බුදයක් නැතුව ඒ ආර්ථිකය කළමනාකරණය කරගන්න බැලුව ආර්ථිකයේ ඇතිවෙච්ච පසුගාමී භාවය අද අපි අලුත් ආණ්ඩුවක් අරගෙන ලෝක වසංගත තත්ත්වයක් වෙච්ච COVID-19 වසංගතය පාලනය කිරීමෙන් කළමනාකරණය කිරීම ගැන විශේෂයෙන්ම එතුමා කතා කරා රාජ්‍ය ආදායම සහ වියදම පිළිබඳව. අපි රාජ්‍ය ආදායම දිහා බැලුවොත් අපි මේ වෙනකොට පළවෙනි මාස අගෝස්තු දක්වා 2021 ජනවාරි සිට අගෝස්තු දක්වා මේ වෙනකොට රුපියල් බිලියන 942.5ක් මේ වෙනකොට රාජ්‍ය ආදායම හැටියට ලැබිලා තියෙනවා. ඒක 2020ට සාපේක්ෂව මේ සමාන්තර කාලය තුළ 4%ක වැඩිවීමක්. ඒ වගේම අපි බදු සහන ජනතාවට ලබා දුන්නා. අපි ඒකෙන් බලාපොරොත්තු වුණේ ජනතාව තවදුරටත් විශේෂයෙන්ම ඒ බදු ගෙවන කණ්ඩායම් ඒ බදු සහන හරහා ඉතිරි වෙන මුදල් ආයෝජනය සඳහා යොදවයි කියලා. ඒ බදු අඩු කිරීම තුලත් අපිට දිගින් දිගටම චෝදනාවක් හැටියට විපක්ෂය එල්ල කරත් මේ බදු අඩු කිරීම හරහා රාජ්‍ය ආදායම අඩු වුණා කියලා මේ මාස 8ක කාලය තුල බදු ආදායමේ 6.5%ක වැඩිවීමක් තියෙනවා. ඒ වැඩිවීම එන්නේ මේ බදු ගෙවන්න පුළුවන් සහනදායී ක්‍රමවේද හඳුන්වා දීම නිසා. හැබැයි මේ බදු අඩු කිරීම සිදු නොකරා නම් වැට් බද්ද අඩු කිරීම, ආදායම් බදු අඩු කිරීම, ඊළඟට ආදායම් බදු ගෙවන සීමාවන් වැඩි කිරීම, අවම සීමාවන් වැඩි කිරීම, ඊළඟට වැට් රෙජිස්ට්‍රේෂන් එකේ සීමාව වැඩි කිරීම, මේ ආදී දේවල් වලින් තමයි කරු මූලාසන අනුවට මන්ත්‍රීතුමනි අද අපේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ. ඒක සමහර විට අපි බලාපොරොත්තු වෙච්ච ආයෝජනය ඇවිල්ලා නැහැ. ඒ තියෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ, මේක ලෝක වසංගත තත්ත්වයක්. හැබැයි අපිට පුළුවන් වුණා ආර්ථිකය කලමනාකරණය කරගන්න. ඒ හින්දා තමයි අද ව්‍යාපාර ටික පවත්වාගෙන යන්නේ. අසීරුකම් තියෙනවා. ඒ හින්දා තමයි අද රස්සාවෙන් එළියට යන්නේ දාන්නේ නැතුව ඒ තියෙන මුදල් වැය කරලා ඒ කණ්ඩායම් වලට රැකියාව පවත්වාගෙන යන්නේ. එහෙම නැති වුණා නම් රැකියාව වලට බරපතල හානියක් එනවා. ඒ හින්දා අපි ආණ්ඩුවක් හැටියට ගත්ත තීන්දුව, අපි මේ තීන්දුව ගනිද්දී කොවිඩ් 19 තිබ්බේ නැහැ. හැබැයි කොවිඩ් 19 නොතිබිච්ච කාලය තුල අපි ගත්ත තීන්දුවත් විශාල ධනාත්මක බලපෑමක් තිබ්බා ආර්ථිකය කලමනාකරණය කරන්න. මේ කොවිඩ් 19 තත්ත්වයේ ඇති වෙලා තියෙන අවස්ථාවක ඊළඟට අපි රට වහන්න කියලා නිතර බලපෑම් තිබ්බා. රට ඕනෙ වෙද්දි වැහුවා. ජනාධිපතිතුමා ඉතාම හොඳින් කොවිඩ් 19 කලමනාකරණය කරා. ඒ තුල අපිට ලැබිත ශක්තිය තමයි අපේ අපනයන ආදායම. කළු මූලාසන අරුවට මන්ත්‍රීතුමනි, අපේ අපනයන ආදායම විශේෂයෙන්ම මුල් මාස 8ට 2020ට සාපේක්ෂව 20% විතර වර්ධනයක් තියෙනවා අපනයන ආදායම තුළ. ඊළඟට ආනයනත් ක්‍රමානුකූලව වැඩි වෙලා තියෙනවා. අපිට මුලදී චෝදනාවක් කරා, ආනයන අපි සීමා කරා, ආනයන අපි තහනම් කරා. එහිඳ බලපෑමක් ආර්ථිකයට තියෙනවා කියලා. අපි එහෙම කරේ නැහැ. අපි මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ නිෂ්පාදකයාට හයිය දෙන අතරතුර ඒ නිෂ්පාදකයාට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, අත්‍යවශ්‍ය භාණ්ඩ මේ සියල්ල ආනයනය කිරීම සඳහා අවකාශය ලබා දීලා තියෙනවා. එහිඳ විශේෂයෙන්ම 2020 අවුරුද්දට සාපේක්ෂව 2021 අවුරුද්ද තුළ වැඩිම බලපෑමක් කොවිඩ් තුළ ඇතිවීම තුළත් අපි සතුට වෙන්න ඕනේ. පළවෙනි කාර්තුවේ 4.3% ආර්ථික වර්ධන වේගයක් අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා. දෙවන කාර්තුව තුළ අපි 12.3% ආර්ථික වර්ධන වේගයක් අරගෙන තියෙනවා. හැබැයි මේ කිසිම ප්‍රශ්නයක් නොතිබිච්ච කාලය තුළ යහපාලනය 7%ක තිබ්බ ආර්ථික වර්ධන වේගය 2.3% කඩාවැටෙන්න පටන් ගත්තා. අපි අපේ අවසාන එයා කවුද අවසානම මෙහෙමින් ආර්ථිකය වර්ධන වෙන රටවවට එක්ක අපිපත් විය යුතුව තිබ්බා. එහෙම නැත්නම් අෆ්ගනිස්තානයේපත් විය යුතුව තිබ්බා. ඉතින් චීනයට නොදෙවෙනි ආර්ථික වර්ධනයක් අරන් ගියපු රටක් අෆ්ගනිස්තානයට මට්ටමට පත් කිරීම ගැන මං හිතන්නේ හර්ෂ අමතුමා ඇතුළු කණ්ඩායම කනගාටු වෙනවා ඇති. ඊළඟට අපි බැලුවොත් මේ 2020 කඩාවැටීමත් එක්ක ආර්ථිකයන් වලට ඇතිවෙච්ච බලපෑමට සාපේක්ෂව 2021 විශේෂයෙන්ම මේ දෙවනි කාර්තුව තුළ ආර්ථිකයන් කොහොමද හැසිරුණේ? ඉන්දියාව ගත්තොත් 20.1% වර්ධනයක් තියෙනවා. මැලේසියාව 16.1% වර්ධනය වෙලා තියෙනවා. සිංගප්පූරුව 14.7% වර්ධනයක් තියෙනවා. ශ්‍රී ලංකාව 12.3% වර්ධනයක් තියෙනවා. හැබැයි චීනයේ 7.9%, ජපානයේ 7.6%, තායිලන්තයේ 7.5%, ඉන්දුනීසියාව 7.1%, වියට්නාමයේ 6.6%. අපි ජයග්‍රහණයක් නෙමෙයිද මේ ලබලා තියෙන්නේ? මේ වෙනකොට එන්නත් කරන්නේ අතින් 60%කට ආසන්න අපේ සම්පූර්ණ ජනගහණයෙන් ජනකොට්ටාසයකට එන්නත් කරන්නේ වෙලා තියෙනවා. හර්ෂ ඇමතුමා කරුණාකරලා මේ ජනාධිපතිතුමා මේ ගත්ත වැඩපිළිවෙල අගය කිරීමක් කරන්න. එහෙම නොකර ඉන්න එපා. මේ ලෝක වසංගත තත්ත්වයක් තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතය ආරක්ෂා කරලා ගෞරවයක් ශ්‍රී ලාංකිකයන්ට ගෙනල්ලා දීලා තමන්ගේ අනාගතය නැවත සකස් කරගන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ගෙන එන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන් වුණා. ඊළඟට දැන් මේ වෙනකොට අවුරුදු 18-19 අතර අපේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත්කරණය ලබා දෙන්න පටන් ගන්නවා. ආණ්ඩුව පටන් ගන්නේ කොහොමද? කිසිම කරදරයක් නැතුව පාසල තුලම උන්ට ලබා දෙනවා. ඒ වයස් කාණ්ඩය තුල පාසල් හැරගියපු ශිෂ්‍ය කණ්ඩායමක් ඉන්නවනම් ඒ කණ්ඩායමට තමන්ට අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තුල මේ එන්නත්කරණය ලබා දෙන්න කටයුතු කරනවා. මේව තමයි අපි ලබපු ජයග්‍රහණ. ඒ එක්කම හර්ෂ ඇමතුමා කිව්වා මේ අපිට ආර්ථික කලමනාකරණයක් තිබ්බේ නැහැ කියලා. එකක් මම නිවැරදි කරන්න ඕනි. විශේෂයෙන්ම අපේ රටේ මේ කොවිඩ් තත්ත්වය තුළ ඇතිවෙච්ච සහන, මේ ඇතිවෙච්ච තත්ත්වය තුළ අපි සහන ලබා දීම් රාශියක් කරා. ඒකෙදි අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්න සෞභාග්‍ය ප්‍රතිමූල්‍ය ණය පහසුකම් අපි රුපියල් බිලියන 165.5ක් ලබා දීම සිදු කරා. ඊළඟට තමුන්නාංශලා 118ක් 20ක් අතර අරගෙන ගිය පොලිය අනුපාතය 118ක් 20ක් අතර තිබිච්ච පොලිය අනුපාතය අපේ ආණ්ඩුව ඇවිල්ලා 108ක් 9ක් අතර පොලිය අනුපාතයකට අඩු කිරීම හරහා මේ රටේ ජනතාවට බිලියන 365ක ඉතුරුවක් ආවා. 365ක ඉතුරුවක් ආවා. ඊළඟට මේ පොලිය අනුපාතයේ අඩුවීම සමග
Honorable Member 2 minutes more.
Sorry?
You have 2 minutes more.
Oh, I was informed that I have 18 minutes.
Unfortunately no. It was cut down to about 10 minutes because we have no time. We have to wind up at 4:30.
Yeah?
Yeah.
ඒ ඉඳලා මේ අපිට පොලිය අනුපාතය හැටියට අපි රජයට ඉතුරු කරා රුපියල් බිලියන 313ක්. ඒ ඉඳලා අද අපි ණය ගෙවීම් මතින් හරිෂ අමතුමා කිව්වා මේ 2021 අවුරුද්දට අපිට බිලියන මේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ගෙවන්න තියෙනවා කියලා. මම දන්නේ ඔබතුමාට කවුද ඒ සංඛ්‍යා ලේඛන ලබා දුන්නේ කියලා. අපිට ගෙවන්න තියෙනවා බිලියන 3.7ක්. අපි ඒ ගෙවීමට අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඊළඟට අපිට ඊළඟ අවුරුදු වල තියෙන ප්‍රමාණයනුත් අපි ගෙවනවා. ඒ හින්දා මේ අනුරකුමාර දිසානායක මහත්තයා ද්වේෂ සහගතව මට මිනිත්තු දෙකක් දෙන්න මම අවධානය කරනවා. ද්වේෂ සහගතව මේ යෝජනාව අරගෙන ඇවිල්ලා ඒ තුල මඩ ගහන්න පටන් ගත්තට මම ඉතාම ගෞරවයෙන් මතක් කරනවා මේ කාරණේ කියලා මම නවත්වන මූල් සංසුද්ධ මන්ත්‍රීතුමනි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරනවා දූෂණ විරෝධී කමිටුවක්. ඒ කමිටුවේ සමාජිකත්වයේ ගන්න විශේෂයෙන්ම ජාතික සභාවේ සමාජිකත්වයේ ගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟට දිවංගත මංගල සමරවීර මැතිතුමා පාට්ලි චම්පික රණමක විජේදාස රාජපක්ෂ රවුෆ් හකීම් සරත් ෆොන්සේක ආර් සම්බන්ධන් සුමන්දිරන් අනුරකුමාර දිසානායක ජේසී වැලියමුණ ජයම්පති වික්‍රමරත්න මලික් සමරවික්‍රම ඊළඟට එතන ඉන්නවා කමිටුවේ ලේකම්වරේ ඊළඟට අනුකමිටුව පත් කරනවා මේ අමිකමිටුව පත් කරාම මම අවසන් කරනවා අමක අනුකමිටුව පත් කරාම පත් කරනවා ෂණික විහිදුම් බලකායක් දූෂණ විරෝධී කමිටුව තුල අනිකමිටුවක් පත් වෙනවා ෂණික විහිදුම් බල ෂණික ප්‍රතිචාර කමිටුව මේක කවුද අනුරකුමාර දිසානායක මැතිතුමාගේ හොඳම ගෝලයා වෙච්ච ආනන්ද විජේපාලගේ අධ්‍යක්ෂකවරේ ඒකේ වගකීම සම්පූර්ණයෙන්ම බාර දෙන්නේ අනුරකුමාර දිසානායක ඒකේ සම්බන්ධීකාරක හැටියට පත් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාර දිසානායක ඉතින් 2015 19 කාලය තුල මේ කියපු කාරණේ කිව්වනේ කාරණා ගොඩක් 15 19 කාලය තුල මොනවාද කරේ කියන කාරණේ අපිට අහන්න ඕන නඩු දැම්මා ඕන පොලිසිය දැම්මා ඕන නිලධාරී ටික දැම්මා මේ සියලුම දෙනා දාලත් අවසානයේ උන්ට නඩුවක් ඔප්පු කරන්න බැරි වුණා 2015 ට කලින් කියපු කාරණා 2015 19 කාලය තුලත් කියලා 2020 ඉඳලා මේ දක්වත් ඒ කාරණාම කියනවා ඒ හින්දා අපි ආණ්ඩුවක් හැටියට ජනතාවට කියනවා අපි ගැන විශ්වාසය තියන්න අපි මේ වගකීම අභියෝගය ජය ගන්නෝ අපි අනිවාර්යෙන්ම අපේ රට ආසියාවේ ලෝකයේත් එක්ක තරගකාරී රටක් බවට පරිවර්තනය කරනෝ 2022 අයවැය ලේඛනය මෙම පරිවර්තනය සඳහා ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි කොවිඩ් වසංගතය තොර වෙච්ච රටක් බවටත් අපි පරිවර්තනය කරනවා කියමින් මම කියන්න වෙනවා බොහොම
ස්තුතියි. ස්තුතියි. Order please. පාර්ලිමේන්තුව 2021 ඔක්තෝබර් මාසයේ 21 දක්වා උදේ 10 දක්වා කතා බලන ලගේ.